ශීතකාල ඉවර වෙලා අපි මේ ඉන්නේ වසන්ත කාලේ. ඔස්ට්‍රේලියාවේ හැම ඍතුවකටම ඒ ඍතුවට ආවේණික වෙච්ච ලෙඩ රෝග එහෙම නැත්නම් සෞඛ්‍ය ගැටලු තියෙනවා. අපි මේ සෞඛ්‍ය ගැටලු පිළිබඳව විටින් විට SBS සිංහල වැඩසටහනෙන් ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. අදත් අපි මේ මොහොතේදී සූදානම් වෙන්නේ ඒ වගේ සෞඛ්‍ය කාරණාවක් පිළිබඳව කතා බහ කරන්නට. මේ දවස්වල බොහොම සුලබව ඇහෙන මාතෘකාවක් තමයි මේ හේ ෆීවර් කියන එක. ඒ නිසා අපි අද හිතුවා SBS සිංහල වැඩසටහනෙන් මේ ගැන අවධානය යොමු කරන්න. අපි ඒ සඳහා මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා මෙල්බන් නුවර වෛද්‍ය කසුන් විතානගේ මහතාව. අයිබුවන් සුබෝදෑසනක් ඔබතුමාට.
අයිබුවන් මදුර සුබෝදෑසනක්.
හොඳයි වෛද්‍යතුමනි, අපි මුලින්ම පැහැදිලි කරගමු මොකද්ද මේ හේ ෆීවර් කියලා කියන්නේ.
ඇත්තටම හේ ෆීවර් කියලා අපි ජෙනරලි එහෙම නැත්නම් අපි සාමාන්‍ය වශයෙන් භාවිතා කළාට මේකේ වෛද්‍යමය වශයෙන් අපි කතා කරනකොට මේකේ වෛද්‍යමය නාමය විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ඇලර්ජි රයිනයිටිස් කියලා. ඒ කියන්නේ රයිනයිටිස් කියන්නේ අපි නාසය ආශ්‍රිතව සිද්ධ වෙන දෙයක්. ඇලර්ජික් එකක් නිසා එන්න නාසය ආශ්‍රිත යම්කිසි සිදුවීමක් තමයි මේ හේ ෆීවර් කියලා එතකොට අපි හඳුන්වන්නේ. මොකද ඇත්තටම වෙන්නේ සාමාන්‍යයෙන් සාමාන්‍ය පුද්ගලයෙක්, ඒ කියන්නේ මේ හේ ෆීවර් නැති කෙනෙක් ප්‍රතික්‍රියාවක් නැති දෙයකට මේ හේසිව තියෙන කෙනෙක් ඇලර්ජික් රියක්ෂන් එකක් පෙන්නුම් කරනවා. එතකොට එයාගේ නාසය ආශ්‍රිතව නාසය ඇතුළ පැත්තේ තියෙන මියුකෝසා එක ඉදිමෙන්න, රතු වෙන්න, එහෙම නැත්නම් අපි සරලව කියොත් ආසාත්මිකතාවයකට වගේ දෙයකට පත් වෙන්න පුළුවන්. අන එහෙම වුණාම නහය බ්ලොක් වෙන ගතියක්, නහයෙන් අර නිතරම හොට දියර ගන්න ගතියක් වගේ ඇති වෙන්න පුළුවන්. අන මේ වගේ කන්ඩිෂන් එකක් තමයි අපි හේසිව කියලා කියන්නේ. ඉතින් අර මම මුලින් කතා කරා සාමාන්‍ය හේසිව නැති කෙනෙක් ප්‍රතික්‍රියා නොකරන දෙයක් කියලා. මොකද්ද මේ හේතිය නැති කෙනෙක් ප්‍රතික්‍රියා නොකරන දේ? උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් පරාග, එහෙම නැත්නම් ඩස්ට් එක, දුහුවිලි, සතුන්ගේ රෝම වගේ දේවල්. ඒතකොට සාමාන්‍ය කෙනෙක් මේකට ඒ තරම් ලොකු ප්‍රතික්‍රියාවක් එයාගේ ඇඟෙන් ඇති වෙන්නේ නැහැ. හැබැයි හේතිය තියෙන කෙනෙක් මේකට විශාල ප්‍රතික්‍රියාවක් දක්වන එයාගේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව, විශේෂයෙන්ම නාසය ආශ්‍රිතව. අපි දන්නවා ඕස්ට්‍රේලියාවේ ඇතැම් කාලවලදී විශේෂයෙන්ම වසන්ත කාලයේදී පරාග ගොඩාක් බහුලයි. ඉතින් එතකොට මේ හේ ෆීවර් තියෙන කට්ටියගේ කන්ඩිෂන් එක, එහෙම නැත්නම් මේ රෝගී තත්ත්වය මේ කාලෙදි ගොඩක් උස්සන්න වෙනවා. මෙන්න මේක තමයි අපි හේ ෆීවර් කියලා හඳුන්වන්නේ. මේ මෙන්න මේකයි වසන්ත කාලෙදි මේ හේ ෆීවර් වැඩිපුර ඇති වෙන්න තියෙන හේතුව.
වෛද්‍යතුමනි, අපි ඊළඟට කතා බහ කරමු මොනවද මෙහි රෝගී ලක්ෂණ කියලා.
ඔමදුර, දැන් මම ඉස්සෙල්ලා කතා කරා වගේ මේක නාසය ආශ්‍රිතව තමයි මේ මෙයාගේ ආසත්මිකතාවය ඇති වෙන්නේ. එතකොට නාසය බ්ලොක් එක, ඒ කියන්නේ නාසය හිරවීම, ඊගාවට සමහරකට නාසය හොට්ටු දියර ගැලීම, නාසය කැසීම, රතුවීම වගේ දේවල් වෙන්න පුළුවන්. මීට අමතර මේ පරාග අපේ ඇහැ ආශ්‍රිතවත් ඒ වගේම ආසත්මිකතාවයක් ඇති කරන්න පුළුවන්. ඒක නිසා ඇස් රතුවීම, ඇස් වලින් කඳුළු ගැලීම, ඇස් කැසීම වගේ දේවල් තියෙන්න පුළුවන්. ශ්වසන පද්ධතියේ අනිකුත් ඒකස් වල මෙහෙම වුණාම උගුර කසන ගතියක් මෙයාලගේ තියෙන්න පුළුවන්. ඊට පස්සේ නහය බ්ලොක් නිසා නිතර නිසා කිඹුම් යන ගතියක් ඇති වෙන්න පුළුවන්. දැන් නහය බ්ලොක් වෙන නිසා, නහය නැත්තම් සිරවීම නිසා කටින් හුස්ම ගන්න ගතියක් තියෙන පුළුවන්. හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. නින්දේදී ගොරවන ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. සහ සාමාන්‍ය නින්දේදී ගොරවන කෙනෙක් නම් ඒ රෝගී ලක්ෂණ වැඩි වෙන්න පුළුවන්. ඊට අමතරව අපේ නහයට සම්බන්ධ වෙනවා අපේ මූණේ තියෙන සමහර සයිනසස්, කුටීර වගේ දේවල්. අන්න ඒ කුටීරවල හිරවීම නිසා, තෙම හිරවීම නිසා මූණ ආශ්‍රිත, ඒ කියන්නේ නලල තල ආශ්‍රිතව, එහෙම නැත්නම් කම්බල ආශ්‍රිත ඇති වෙන වේදනාව වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. සමහර කට්ටියට මේක නිසා කන්සන්ට්‍රේට් කරන්න අමාරු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගන්න අපහසු වෙන්න පුළුවන්. දහවල් කාලයේදී තද නිදිමත ගතියක් දැනීම, නිතරම උගුර පෑදීම, කැස්ස ඇතිවීම වගේ දේවල් රෝගී ලක්ෂණ විදියට අපිට හඳුන ගන්න පුළුවන්.
හොඳයි, අපි ඊළඟට කතා බහ කරමු වෛද්‍යතුමනි, කොහොමද මේ රෝගය අඳුරගන්නේ කියලා.
ඔහොමදුර, මම දැන් ඉස්සෙල්ලා මේ හේෆීවර් වල රෝග ලක්ෂණ කතා කරා. මූලික වශයෙන්ම අපි වෛද්‍යවරයා ගාවට ගිහිල්ලා මේ රෝග ලක්ෂණ කියනකොට ගොඩක් වෙලාවට ඔහු කියනවා ඔයාට ගොඩක් වෙලාවට හේෆීවර් තමයි තියෙන්නේ කියලා. මේ රෝග විනිශ්චයෙන් සහ ඒ කියන්නේ රෝග ඉතිහාසය කතා කිරීමෙන්, ඒ වගේම රෝගියා පරීක්ෂා කර බැලීමෙන් වෛද්‍යවරයා ඒක හඳුන ගන්නවා. ඊට අමතරව මේක අපි කියනවා මේ අන්සර්ටන් නම්, එහෙම නැත්නම් මේක හරියටම අපිට රෝග නිර්ණයකට එන්න බැරි නම් සමහර විට අපිට මේ වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරන්න පුළුවන්. සරල දෙයක් වගේ අපි කියනවා වෛද්‍ය විද්‍යාවදී අපි හඳුනන රාස් ටෙස්ට් කියලා. ඒ වගේ මේ කියන්නේ ඒකදී අපි බලන්නේ මෙයා පොලන් වලට, එහෙම නැත්නම් පරාග වලට, එහෙම නැත්නම් ඩස්ට් මයිට් වලට විශේෂ රියැක්ෂන් එකක්, ඇලර්ජික් රියැක්ෂන් එකක් පෙන්වනවාද කියලා. අන්න ඒ වගේ දෙයකින් අඳුර ගන්න පුළුවන් මෙයාට ඇත්තටම හේතියෝ තියනවාද කියලා.
හොඳයි, අපි කතා බහ කරමින් සිටින්නේ මේ කාලයේදී වැඩිපුරම අහන්නට දකින්නට ලැබෙන රෝගී තත්ත්වයක් වන හේ ෆීවර් පිළිබඳව මෙල්බන් නුවර වෛද්‍ය කසුන් විතානගේ මහතා සමග SBS සිංහල වැඩසටහනින්. අපි ඊළඟට අවධානය යොමු කරමු මේ හේ ෆීවර් සඳහා මොන ආකාරයේ ප්‍රතිකාරද අපිට ඔස්ට්‍රේලියාව තුළ ගන්නට තිබෙන්නේ වෛද්‍යතුමනි?
මෙතෙන්ද මැදි මදුර ඇතරම මේ හේසීව මැනේජ්මන්ට් එක එහෙම නැත්නම් හේසීව පාලනය කිරීම ප්‍රතිකාරය ක්‍රම දෙකකට අපිට කරන්න පුළුවන්. පළවෙනි එක තමයි අපි කියනවා නන් ෆාමකොලොජිකල් මැනේජ්මන්ට් කියලා. ඒ කියන්නේ අපි ඖෂධ භාවිතයෙන් තොරව අපිට කරන්න පුළුවන් යම්කිසි කාරණා කිහිපයක් තියෙනවා. උදාහරණයක් විදිහට පළවෙනිම දේ තමයි ඒකෙදි අපි මේ මෙයා අර ඇලර්ජි එකක් පෙන්නන දේවල් පුළුවන් තරම් අවොයිඩ් කරන්න ඕනේ. ඒකට මුහුණ දීම අඩු කරන්න ඕන. උදාහරණයක් විදිහට සමහර කෙනෙක් සිගරට් ස්මෝක් එකට එහෙම නැත්නම් දුම්පානයේදී මේක වැඩි වෙන්න පුළුවන් මේ රෝග ලක්ෂණ. ඉතින් එහෙම කෙනෙක් ඉන්නව නෑ දුම්පානයෙන් වැළකී සිටින්න ඕන, සහ තවත් කෙනෙක් දුම්පානය කරනවා නම් ආසලව රැඳී සිටීමේ වැළකී සිටින්න පුළුවන්. ඊට අමතරව කෙනෙකුගේ සුරතල් සතුන් නිසා මේ රෝග ලක්ෂණ වැඩි වෙනවා නම් ඒගොල්ලන්ට අනාවරණය වෙන එක පුළුවන් තරම් අවම කරන්න ඕන. එතකොට පොලන් ඇලර්ජි එකක් නිසා වෙනවා නම් එයා ගෙදර තනකොළ කපන දේවල් වගේ දේවල් කිරීමේදී මේ රෝග ලක්ෂණ ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ දේවල් පුළුවන් තරම් මග හැර සිටීම තමයි වැදගත් වෙන්නේ. අපිට යන්න පුළුවන් ඖෂධයේ වශයෙන් අපි කරන රෝග පාලන කටයුතු රෝග පාලන තත්ත්වයන් සඳහා. එතෙන්දී පළවෙනිම එක මම ඉස්සෙල්ලා කිව්වාගේ මේ ඇලර්ජික් රියැක්ෂන් එකේදී මදුර අපේ ඇඟේ හැදෙනවා, අපේ නාසය ආශ්‍රිත හැදෙනවා හිස්ටමින් කියලා රසායනික සංයෝගයක්. ඉතින් මේ හිස්ටමින් එකෙන් තමයි මේ සම්පූර්ණ ඇලර්ජික් රියැක්ෂන් එකම ඉස්සරහට අරගෙන යන්නේ. ඉතින් මේ හිස්ටමින් හැදෙන එක වළක්වන්න පුළුවන් නම් ඒක පළවෙනි ස්ටෙප් එක වෙනවා මේක මැනේජ් කරන එකේ. ඖෂධීය වශයෙන් අපි මේක පාලනය කිරීමේදී එතෙන්දී අපිට ඖෂධ වර්ගයක් හම්බ වෙනවා ඇන්ටි හිස්ටමින් කියලා. මේ ඇන්ටි හිස්ටමින් කියන එක ඕස්ට්‍රේලියාවේදී නම් වෛද්‍යවරයෙක්ගේ ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට ලබා ගන්න පුළුවන් වෛද්‍ය උපදෙස් මත. එහෙම නැත්නම් ඔබ හේෆිව තියනවා කියලා ඔබ අඳුරගෙන තියනවා නම් ඔබට අපි ඒකට කියන ඕවර් ද කවුන්ටර් ලබා ගන්න පුළුවන් මෙඩිකේෂන් එකක් ඖෂධයක්. මේ ඇන්ටි හිස්ටමින් කියන්නේ නොයෙකුත් නාම වලින් එක එනවා. ඒක නිසා මම වෙළඳ නාමයන් ගැන ඒක කතා කරන්න යන්නේ නැහැ. එතෙන්දී ඔබගේ පවුලේ වෛද්‍යවරයා හරි එහෙම නැත්නම් ඔබගේ ෆාමසිස්ට් හරි හම්බ වෙලා ඒ ගැන ඔබට දැනගන්න පුළුවන්. මේ ඇන්ටි හිස්ටමින් කියන එක ටැබ්ලට්ස් වගේ එක් පෙටිවක් වශයෙන්ුත් වෙනවා. එහෙම නැත්නම් 10ට එන ස්ප්‍රේ එකක් විතර නේසල් ස්ප්‍රේස් විදියටත් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව එතනින් එහාට ගියපුවාම කෝටිකොස්ටීරොයිඩ්, ඒකෙදී කෝටිකොස්ටීරොයිඩ් නේසල් ස්ප්‍රේ කියලා ඊගාව ඔප්ෂන් එක විදියට අපිට කතා කරන්න පුළුවන් මේ හේෆියෝ මැනේජ්මන්ට් එකේදී. මේ නේසල් ස්ප්‍රේ එකේදී මේක ගොඩාක් අය ගොඩක් හොඳට ප්‍රතිචාර දක්වන ප්‍රතිකාර ක්‍රමය. මේ නේසල් ස්ප්‍රේ හෝ කෝටිකොස්ටීරොයිඩ් නේසල් ස්ප්‍රේ එක ඒක වෛද්‍යවරයා නියම කරන ඖෂධ ප්‍රමාණයෙන් ඔබ පවත්වාගෙන යන එක තමයි ගොඩක් වැදගත්. මොකද අපි දකිනවා සමහර ලාට ඒගොල්ලෝ අනවශ්‍ය විදියට වැඩි ඩෝසස් ගන්නවා මේ කෝටිකොස්ටීරොයිඩ් නේසල් ස්ප්‍රේ එක. ඒක ප්‍රශ්න ඇති කරන්න හේතු වෙන්න පුළුවන්. ඊට අමතරව මේ නහය බ්ලොක් ගතිය අඩු කරන්න නේසල් ඩිකන්ජෙෂන්, එතකොට එහෙම නැත්නම් නෝමල් සෙල නේසල් ස්ප්‍රේස් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් වෛද්‍යවරයා. ඒවා අමතරව ඔබට සාමාන්‍ය ඔබගේ අනිකුත් ඖෂධයන් වලට අමතරව මේ දේවල් නියම කරන්න පුළුවන්. අපි එකට කියන සිම්ටමැටික් රිලීෆ් එකක්, ඒ කියන්නේ රෝග ලක්ෂණ වල පාලනයක් බලා ගන්න, පාලනයක් ඇති කර ගන්න. ඊට අමතරව යම් කෙනෙක්ගේ ඇස් ආශ්‍රිතව කසන ගතියක් තියෙනවා නම් ඒකට වෙනම අයි ඩ්‍රොප් එකක් වෛද්‍යවරයා නිර්දේශ කරන්න පුළුවන්. මෙන්න මේ කාරණා වලින් හේසීව එක මැනේජ් කරගන්න බැරි නම්, පාලනය කරගන්න බැරි නම් ඔබගේ පවුලේ වෛද්‍යවරයා ඔබව ඇලර්ජික් ස්පෙෂලිස්ට් කෙනෙකුට යොමු කරන්න ඉඩ තියෙනවා. එතනින් එහාට ගියපුවාම ඊට වඩා සංකීර්ණ වූ ප්‍රතිකාර ක්‍රම හේෆීව සඳහා තියෙනවා.
අපි අවසාන වශයෙන් සාකච්ඡා කරමු හේෆීව පිළිබඳ විශේෂයෙන් මතක තබා ගත යුතු හෝ ක්‍රියාකල යුතු දේවල් තිබෙනවද වෛද්‍යතුමනි?
ඕස්ට්‍රේලියානු ජනගහනයෙන් මතුර 15% විතර ප්‍රතිශතයක් මේ හේෆීව කියන රෝගී තත්ත්වයෙන් පීඩා විඳිනවා. ඒ වගේම ඇදුම තියෙන පිරිසෙන් 4-3% විතර ප්‍රතිශතයකට හේෆීව කියන රෝගී තත්ත්වය තියෙනවා. ඔබ මෞකිරි දීමේදී සහ එහෙම නැත්නම් ඔබ ගර්භණී තත්ත්වයෙන් ඉන්නවා නම් මේ හේෆීව සඳහා පාවිච්චි කරන ඇතැම් ඖෂධ පාවිච්චි කිරීම නුසුදුසු වෙන්න පුළුවන්. ඔබ ඒ වගේ තත්ත්වයක සිටිනවා නම් ඔබ ඕවර් ද කවුන්ටර් ගිහිල්ලා මේ බෙහෙත් ලබා ගන්න නැතුව පවුලේ වෛද්‍යවරයා හමු වෙලා ඔබට අවශ්‍ය හොඳම විසඳුම සාකච්ඡා කරගන්න එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ.
හොඳයි, අපි කාලින වශයෙන් වැදගත් වූ විශේෂයෙන්ම අවධානය යොමු කරන්නට අවශ්‍ය රෝගී තත්ත්වය පිළිබඳව තමයි අද දවසේ SBS සිංහල වැඩසටහනේ කතා බහ කරේ හේෆීව පිළිබඳව. මේ වෛද්‍ය සාකච්ඡාවට අපිත් සමග සම්බන්ධ වුණා මෙල්බන් නුවර වෛද්‍ය කසුන් විතනගේ මහතා. ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔබතුමාට බොහොමත්ම ස්තුතියි.
සුබ දවසක් මදර.